උතුම් දරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. අකුසල මූල දුරු කර කුසල මූල වැඩිමට අවැසි ධර්මානුකූල ගමන් මාර්ගය පෙන්වා දෙමින් දිනපතා සූවිසි පැය පුරා තථාගත ශ්‍රී සත්ධර්මය ඔබ වෙනුවෙන් සම්නිවේදනය කරන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධාරූපවාහිනී නාලිකාව මේ පැයේදී ඔබ වෙත සම්නිවේදනය කරන දායකත්ව ධර්මානුශාසනාව මෙලෙස ආරම්භ කරන්නට අපි සූදානම් වන්නේ. දේශනාව සඳහා සිදු කළා වූ පාද නමස්කාර පූර්වක ආරාධනය පිළිගෙන ඔබ අප කෙරෙහි මහත් කරුණාවෙන් තම් සභා මණ්ඩපයට වැඩම කොට වැඩහිඳින ගෞරවනීය ස්වාමින් වහන්සේ, ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි අපට නමස්තේපත් කරන්නට පූජනීය හසලක සීලවිමල පින්වත් ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අපි හැම දෙනාම එක්ව සාදුනාත පවත්වා පළමු කොට දම් සභා මණ්ඩපය වෙත පිළිගනිමු. සාදු සාදු සාදු. ලුණුවත්ත ඌව පරණගම පදිංචිව සිට පරලොව සැපත් වෙස්රාමික විදුහල්පති සිරිසේන අබේකෝන් මහතාගේ භාර්යාව වන කුසුමා ගජනායක මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසයි මේ උතුම් සත්ධර්මානුශාසනාව මෙලෙසින් බෞද්ධාරූපවාහිනියෙන් මුළු මහත් ලෝකවාසී ඔබ හැම දෙනාගේම හිතසුව පිණිස සම්නිවේදනය කරන්නට සැදැහැති පුණ්‍යකාමී දායකත්වයේගෙන කටයුතු කරන්නේ. සේනම් ගෞරවනීය ස්වාමින් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කරනවා මෙතැන් සිට උතුම් සත්ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම ඊටාම ශ්‍රද්ධාවෙන් අදත් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. මේ දායකත්වයේ දරණ පිනතුන් සියලු දෙනාටම දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ උතුම් ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ අපට ලැබිච්ච මහ විශාලම ප්‍රතිලාභයක්. ඒක අපිට ලැබුණු වටිනා අවකාශයක්. මොකද මේ ධර්මය තුළින් ලැබෙන ප්‍රතිලාභය තුළින් විතරයි අපට සංසිඳෙන්න තියෙන්නේ. මේ ලෝකයේ කිසිම දෙයක් පස්සේ අපි හඹාගෙන යෑමෙන් අපට කිසිම සහනයක් උදා වෙලා නැහැ, උදා වෙන්නෙත් නැහැ. හොඳට බලන්න, අපිට තියෙන්නේ අසහනකාරී ජීවිත. අපිට තියෙන්නේ සහනයටපත් නොවුණු හෘද සාක්ෂිය. ඇතුළාන්තයේ තුල සම්තෘප්තිමත් බව කියලා එකක් නැහැ. එතකොට මේ සම්තෘප්තිමත් බව කියලා එකක් නැති නිසාම අපේ සිත හැම වෙලාවකම අසහනයට පත් වෙලා තියෙනවා. ඒ සහනය හොයාගෙන අපි හැම වෙලාවකම කරන්නේ බාහිර අරමුණු පස්සේ දුවන එක. එතකොට බාහිර අරමුණු කොච්චර හඹාගෙන ගිහින් ඒවා එකතු කරගත්තත් සහනයට පත් වෙන්නේ නැහැ. අපි එක එක විදිහට වෙනස් කරලා බලනවා. එක්ක රට වෙනස් කරලා බලනවා. එක්ක ගෙදර වෙනස් කරලා බලනවා. එතෙන් එහෙම වෙනස් කළ බැලුව කියලා කෙනෙකුට එහෙම සහනයක් කියලා එකක් නැහැ. දැන් මට මතකයි සමහර අය ඉන්නවා මේ ওই භාවනා වැඩසටහනෙම තියෙනකොට වෙන රටවල් වල ඉඳලා එනවා. ලංකාවෙන් ගියපු අය. දැන් මන් දන්න අපේ කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කොහොම හරි භාවනා වැඩ විශේෂ භාවනා වැඩසටහන සති භාවනා දවස් තුනේ භාවනා තියෙනකොට ඒගොල්ලෝ හොඳ රැකියා ඒ රටවල් වල කරන්නේ. ඒගොල්ල කොහමාරි නිවාඩු දාලා ටිකට් එක දාගෙන ඔස්ට්‍රේලියාව ඉඳලා මෙහෙ එනවා. මෙල්බර්න් වල ඉඳලා මෙහෙට එනවා කියන්නේ යාළුවෝ මෙල්බර්න් වල සහනයක් ලැබිලා නැති නිසානේ. අපි හිතනවා රට ගියා නම් ඔක්කොම ප්‍රශ්න ඉවරයි, අපිට හොඳ කල දසාවක් යයි, අපේ දරුවන්ට හොඳ යුගයක් උදා වෙයි කියලා. එහෙම උදා වෙලා නැහැ පින්වත්. ඒක අපි තේරුම් ගන්න ඕනේ. අපි රට වෙනස් කරා කියලා අපිට සෞභාග්‍ය උදා වෙන්නේ නැහැ. අපි ඉන්න තැන වෙනස් කළා කියලා සෞභාග්‍ය උදා වෙන්නේ නැහැ. අපි ගම වෙනස් කරලා බලනවා, පළාත වෙනස් කරලා බලනවා, ඇසුරු කරන අය වෙනස් කරලා බලනවා. මොකද මෙහෙම වෙනස් කළාම සහනය සෞභාග්‍ය උදා වෙනවා නම් පින්වත්නි, ඒක බාහිර ලෝකයේ තියෙන ප්‍රශ්නයක් වෙන්න ඕන. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේක බාහිර ගැටලුවක් නෙමෙයි. මේක තම තමන්ගේ ඇතුළාන්තයේ පවතින ගැටලුවක්. අභ්‍යන්තරය තුළ පවතින ගැටලුවක්. ඔයාලගේ කැමැත්ත අකමැත්ත බාහිර කැමැති වෙන්න ලෝකයක් තියෙන නිසා වෙන එකක් නෙමෙයි. ඒකට අපි ධර්මයේ පාවිච්චි කරන්නේ රතිය සහ අරතිය කියලා. ඒක තමන්ගේ సంతානිය තුළ ඇති වෙන తත්වයක්. අනික ඒ ඇති වෙන తත්වය ස්ථාවර తත්වයක් නෙමෙයි. අද කැමැති එකට අපිට හෙට කැමැති හිතෙන්නේ නැහැ. හෙට කැමති එකට ලබන මාසේ කැමති හිතෙන්නේ. පොඩි කාලේ අපි සෙල්ලම් ගෙවල් වල කොම්පිට්ටු ඉව්වට මෙන්න මේ පොඩි ළමයි සාමාන්‍ය අවුරුදු 5-6 වෙනකොට වැඩි නවත්තලා දානවා. පොඩි කාලේ බෝනික්ක නැලෙව්වට පාසලට 1 වසර 2 වසර 3 වසර විතර යනකොට බෝනික්ක නලවන එක නවත්තන්න ගන්නවා. ඒ කාලේ බෝනික්කන්ගේ අතපය කැඩුනහම දැඟලුවාට ඇඬුවාට කෑ ගැහුවාට ලොකු නම් බෝනික්කුන්ගේ අතපය කැඩුනා කියලා ඒගොල්ලෝ දඟලන්නේ අඬන්නේ දොඩන්නේ වැළපෙන්නේ නැහැ. නමුත් එදා ඇති වෙච්ච කැමැත්ත මෙදා ඒ විදියටම පවතින්නේ නැහැ. කැමැත්ත හැම වෙලාවකම වෙනස් වෙනවා. හොඳට බලන්න, ඕගොල්ලෝ අවුරුදු 10 දි හොයපුවා නෙමෙයි අවුරුදු 15 දි හොයන්නේ. 20 දි ඒව හොයන්නේ ආය. 30 විතර වෙනකොට වෙනම ලෝකයක් හොයන්නේ. 40 විතර වෙනකොට යාට ජීවිතේ අරගලයක් පේන්නේ. ආය ඇඳුම ගැනවත් හිතන්න හිතෙන්නේ නැහැ. තරුණ දැරිවියක් හරියට ඇඳුම් ගැන උනන්දුයි. එයා එයාගේ විවිධ හෙයා ස්ටයිල් ගැන උනන්දුයි. එයා ඇඳුම් ගැන හරි උනන්දුයි. ඔහොම උනන්දුවත් තිබ්බට ටික කාලයක් යනකොට එයාට දරුමල්ලු ලැබුණාට පස්සේ එයාගේ සම්පූර්ණයෙන් ෆෝකස් එක, සම්පූර්ණයෙන් අවධානය, සම්පූර්ණයෙන් එයාගේ නැමියාව එයාට ලැබිච්ච දරුවගේ පැත්තට හැරෙනවා. ඊට පස්සේ එයා අඳින එක ගැන, එවමෙන් දරුවට අඳින එක ගැන බලන්නේ, දරුවගේ පැත්ත ගැන තමයි හරි උනන්දු. ඊට පස්සේ දරුවන්ගේ ටික කාලයක් යනකොට ඊට පස්සේ ඒගොල්ලන්ගේ යුතුයකම් කරලෙම ඊට පස්සේ මුණුබුරුන්ගේ පැත්තට හැරෙනවා. ඊට පස්සේ නිකම්ම මැරිලා යනවා. ඔහොම ජීවිතයක් තියෙන්නේ. ඒතර ඒ ජීවිතයේ දිගුවක් විදියට මහා උපරිම ආයු අපේක්ෂාවකට අපිට යන්න බෑ. උපරිම කාලේ අවුරුදු 75ක් විතර. ඒ 75 ඇතුලේ අපිට නඩත්තු කරන්න ලෝකයක් හම්බ වෙලා ඒ ලෝකේ නඩත්තු කරන්න දරණ මහන්සිය ඇතුළෙන් අපට ජීවිතය අතහැරෙනවා. හොඳට බලන්න මිනිසුන්ගේ ජීවිත දිහා. ඒගොල්ලන්ට තියෙන මහන්සියක් විතරයි. ජීවිතේ හරි මහන්සි. ඒ මහන්සියත් එක්ක ඔය පින්නතුන්ලාට ඒ මහන්සියත් එක්කයි ජීවිතය අතහැරෙන්නේ. කොහොම හරි තව දවසක් හරි ඉන්න ඕන කියලා හිතෙනවා ධර්මයේ අඩු වෙනකොට. එතකොට යාට පේන්නේ මේ හේතුම් ඵල තියෙන්නේ, ඒවා ප්‍රත්‍ය තියෙන්නේ, ප්‍රත්‍යෝත්පන්න தත්ත්වයක් තියෙන්නේ, ඒවා අතර පටිච්ච සමුප්පාද සම්බන්ධයක් තියෙන්නේ කියලා කිව්වට හා ඇත්තද කියලා ඒකටත් සාධුකාර දීලා ආයෙත් ඔයාලා හැරෙන්නේ අර බාහිර වටිනාකම දුන්න ලෝකේ පැත්තටමයි. එහෙම හැරෙන්නේ අපේ සිත ඒ ලෝකයට වටිනාකම පේන නිසා. සිත අවබෝධ කළාම වටිනාකම රැඳෙන්නේ නැහැ. සිත අවබෝධ කළාට පස්සේ සිතට වටිනාකම් රැඳෙන්නේ නැහැ. වටිනාකම රැඳෙන්නේ නැති වුණාන් පස්සේ තමයි අතහැරෙන්නේ. හොඳට බලන්න, වටිනාකමක් තිබුණේවා අපිට අතාරින්න අමාරුයි. වටිනාකමක් තියෙනේවා කොහොමද අපි අතාරින්නේ? අපි නම් කියනවා බණ කියද්දී අතාරින්න අතාරින්න කියලා. නමුත් වටිනාකම හිතට පේනකම් අතාරින්න බෑ. ඒ නිසා අතාරින එකට වඩා අපි උත්සාහ කරන්න ඕන වටිනාකමක් තියෙනවද කියලා ඇතුලින් විමසලා බලන එක. වටිනාකමක් තියනවාද කියලා ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ඇතුළාන්තේ විමසලා බැලුවොත් වටිනාකම පේන්නේ නැත්තම් නිකන් අතහැරිනවා. දැන් හොඳට බලන්න, වටිනාකම් නැති ඒවත් අපට පේනවා. වටිනාකම් තියෙන ඒවත් පේනවා. නමුත් තණ්හා උපදින්නේ වටිනාකම තියෙන ඒවට විතරයි. වටිනාකමක් නැති ඒවට අපට කවදාවත් තණ්හාවක් හිතේ උපදින්නේ නැහැ. හැම වෙලාවකම අපිට වටිනාකමක් පේන ඒවට විතරයි හිතේ තණ්හාව හටගන්නේ. ලෝකේ ලොකුම අරබුදේ තියෙන්නේ පින්වත්නි, ලොකුම අරබුදේ කියලා කියන්නේ හිතේ තණ්හාව හිටින එක. හොඳට බලන්නකෝ, තණ්හාව ඇති වෙච්ච දේවල් නිසායි මිනිස්සු අඬලා තියෙන්නේ. තණ්හාව ඇති වෙච්ච දේවල් රැකගන්න බැරුවයි මිනිස්සු බය වෙලා තියෙන්නේ. තණ්හාව ඇති කරගත්තේ වැටෙයි කියලායි මිනිස්සු ශෝක කරන්නේ. තණ්හාවෙන් සිත මිදුනොත් ශෝකයක් නැහැ, වැළපීම් නැහැ. මිනිස්සු අඬන්නේ නැහෙනි තණ්හා කරපු නැති ඒවා වැටෙනකොට, බිඳෙනකොට, කැඩෙනකොට මිනිස්සු අඬන්නේ නැහෙනි. තණ්හා කරන්නේ වටිනාකමක් පේනොත් විතරයි. වටිනාකමක් පේන විදියට ලෝකේ දකින්න ගියාම තමයි වටිනාකම හිතට වැටෙන්නේ. ඒ කියන්නේ සමහර අයට වටිනව, සමහර අයට වටින්නේ නැත්තේ. සමහර ඒවා දිනවා මා ලොකුවට වටිනවා. දැන් මැණික් ගැන දාන්න මිනිසුන්ට මැණික් වටිනවා. අපි දන්නේ නැහෙනි මැණික් ගැන. ඒ නිසා මේ බිම මැණිකක් තිබ්බත් අපි නිකන් ගල් කැටයක් කියලා විසි කරලා දාන්නත් පුළුවන්. ඇයි එහෙම විසි කරන්නේ? මැණික වටිනාකමක් ඇති බවට අපිට සිතුවිලි ගලන්නේ නැහැ. සමහර අයට වටිනාකමක් තියෙන බවට සිතුවිලි ගලනවා. වටිනාකමක් තියෙන බවට සිතුවිලි ගලනකොට ඒ සිතුවිලි මත තමයි වටිනාකම රඳාපවතින්නේ. වටිනවා කියලා සිතට වැටහෙන්න ඕන. වටිනවා කියලා සිතට වැටහෙන්නේ නැත්නම් පින්වත් නිහිතට වටිනාකම, ඒතකොට වටිනාකම වැටහෙන්නේ සිතුවිලි විදියට. සිතුවිලි මතයි වටිනාකම රැඳී තිබෙන්නේ. මැණික් ගැන දන්න මිනිසුන්ට වටිනාකම මැණිකේ පේන්නේ, එයාට සිතුවිලි තියෙනවා මේ වගේ මැණිකක්, මේ බඳු එකක්, මේ මැණික මේ වගේ වර්ගයට අයිති කියලා එයාට සිතුවිලි තියෙනවා. ඒ සිතුවිලි විශ්ලේෂණය කරද්දි, සංශ්ලේෂණය කරද්දි තමයි වටිනාකම පේන්නේ. දැන් අපිට මැණික වටිනාකමක් ඇති බවට සිතුවිලි නැහැ හිතේ. ඒ සිතුවිලි නැති නිසා අපිට ලෝකේ ඕන වෙලාවක මේ මැණික ඕන වෙලාවක විසි කරලා දාන්න පුළුවන්. වටිනාකම වැටෙන්නේ. කවුරු හරි වටිනාකම ඉගැන්නුවොත්, අපිට වටිනාකම සම්බන්ධ සිතුවිලි ඇතුලේ රැඳුනොත්, ඊට පස්සේ පින්නවත් අපි එහෙම ලෝකේ ලේසියෙන් අතාරින්නේ නැහැ. ලෝකේ ලේසියෙන් අතාරින්නේ නැත්තේ වටිනාකම රැඳෙන නිසා. වටිනාකම කියන එක බාහිර ලෝකෙට ආදේශ කර කර බැලුවට පින්නවත් මේ වටිනාකම වනාහි සිතේම ගතියක්, සිතේම තත්ත්වයක්. එතකොට වටිනාකම පේන තැන තමයි තණ්හාව උපදින්නේ. තණ්හාව තිබ්බොත් ශෝකය, බය, තැති ගැනීම, ලොමුඩැහැ ගැනීම ඇති වෙනවා. ඇයි? අර තණ්හා කරපු ලෝකේ වැටෙයි කියලා, කැඩෙයි කියලා, බිඳෙයි කියලා, අතෑරෙයි කියලා, තමන්ගෙන් වෙන් වෙයි කියලා බය උපදිනවා. ඒකයි අර ගාථාවේ තින්නේ තණ්හාය ජායති ශෝකෝ කියලා. මිනිස්සු අඬන්නේ වැළපෙන්නේ තණ්හාව තිබ්බොත් විතරයි. හොඳට බලන්න. තණ්හාව නැති ලෝකයක් අතෑරුණා කියලා කවුද අඬන්නේ? අපිට හිතේ ආසාවක් නැති, මමත්වයක් නැති, පුද්ගල බවකින් පිළිගත්තේ නැති ලෝකය කැඩුනා කියලා, වැටුණා කියලා, බිඳුණා කියලා කවුද අඬලා තියෙන්නේ? ලෝකෙ කෙනෙක්ගේ අහිමිවීම කියන්නේ අඬන හේතුවක්ද? එහෙනම් මේ වෙලාවෙත් මිනිස්සු මැරෙනවා ලෝකේ. මිනිස්සු අඬන්න එපාය. අපි ඔක්කොම අඬාගත්ත ගමන් ඉන්න එපාය. ඒ ගෙවල් වල අය ඒ උදවි අඬනවා ඇති මේ වෙනකොට. අපි එහෙම අඬන්නේ නැහැ. ඇයි අපි අඬන්නේ නැත්තේ? අපි අඬන්නේ නැත්තේ යන් කවර දෙයක්වත් නිසා නෙමෙයි. අඬන්නේ අපිට වටිනාකමක් පේන්නේ. මේ වෙලාවෙත් කොයිතරම් පාරේ ඇක්සිඩන්ට් වෙනවද ලෝකේ? අපි අඬනවද? අපිට හොයන්න හිතෙනවද? නෑ. හැබැයි නිකන් අපි පලාතේ නිකන් ඇක්සිඩන්ට් එකක් වුණත් අපිට නිකන් දාඩිය දාන්නේ නැද්ද? අනේ අපේ කෙනෙක්ද දන්නේ? අපේ කාටවත්ද දන්නේ ඔය කරදරේ වෙලා තියෙන්නේ කියලා මිනිස්සු බය තැතිගැන්ම නිකම් පශ්චත්තාපය උපදිනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒක ඇතුලේ අපි ඉක්මනට හොයනවා, විමසනවා, කතා කරනවා, කෝල් කරලා බලනවා. මහ විශාල දේවල් ගොඩක් අපි කරනවා. එහෙම හොයලා බලලා විමසලා කරලා අපි මේ ගොඩාක් දේවල් කරලා අපි උත්සාහ කරන්නේ කුමක්ද? හානි අවම කරගන්න. කවුද හානි අවම කරගෙන තියෙන්නේ? කාටද පුළුවන්? ඒ නිසා ලෝකේ වටිනාකම පේන තැනක අවමහානිය කියලා එකක් නැහැ. වටිනාකම පෙනුනොත් ඒ වටිනාකම පෙනිච්ච ලෝකේ අතහැරෙන හැම වෙලාවකම දුක හට ගන්නවා. අතහැරෙන එක ලෝක ස්වභාවය. හටගත් ඒවා බිඳිලා යන එක, ඇති වෙච්ච ඒවා නැති වෙලා යන එක, සමුදේ වෙච්ච ලෝකේ නිරුද්ධ වෙලා යන එක, ඒක ලෝක රිද්මයක්. ඒක අපි කාටවත් පාලනය කරන්න බෑ. සතර මහා ධාතු කිපෙන එක කාටවත් නවත්තන්න බෑ. ඒ නිසා චෛත්‍ය වලටත් අපිට සිද්ධ වෙලා තිනවා අකුණු සන්නායක ගහන්න. කෙනෙක් අහන්න පුළුවන්, ඉතින් ඔච්චර සත්‍ය නම් මොකටද ඔය අකුණු සන්නායකයක් ගහලා තියෙන්නේ කියලා කෙනෙක් අහන්නත් පුළුවන්. මොකද ඔය පන්සලේ චෛත්‍යයට අකුණු සන්නායක ගහලා තියෙන සරුවඥ ධාතුන් වහන්සේලා නම් තැම්පත් කරලා තියෙන්නේ. ඉතින් ඒකේ මොකක් හරි ආශ්චර්යයක් තියෙන්න එපා. අයියෝ අකුණු සන්නායකයි ගහලා තියෙන්නේ කියලා කෙනෙක් අහන්න පුළුවන්. සතර මහා ධාතු කොහේ තිබ්බත් කිපෙනවා. ඒක ලෝක ධර්මයක බුදුරජාණන් වහන්සේ ලෙඩ වුණේ. අභ්‍යන්තර සතර මහා ධාතුත් හැප්පෙනවා. බාහිර සතර මහා ධාතුත් හැප්පෙනවා. ඒක නවත්තන්න බෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ බෙහෙත් තරම් තියෙන්නේ. ජීවක කියලා වෛද්‍යවරේ කොච්චර භාග්‍යතුන්හන්ස බෙහෙත් දීලා තියෙනවද? සත්‍ය අවබෝධයට පත් වුණා කියලා සතර මහා ධාතු කම්පණයට පත් වෙන එක නවතින්නේ නැහැ. සතර මහා ධාතු ඇතුළෙත් කම්පණයට පත් වුණා, බාහිරත් සතර මහා ධාතු කම්පණයට පත් වෙනවා. සෙම කිපෙන එක, වාතයේ කිපෙන එක, පිත කිපෙන එක, විවිධ උපක්‍රම නිසා මේක අර්බුදයට පත් වෙන එක, විවිධ උපක්‍රම නිසා. ඒක කර්මයම නෙමෙයි. ඒක ලෝක ස්වභාවය. ලෝක ස්වභාවය. මිනිස්සෙක්ගේ අත රිදෙනවා නම් ඒක කර්මයම කියලා, අනේ ඉතින් කර්මනේ කියලාම කියන්න අමාරුයි එකපාරටම. කර්මයේ හැසිරීමක් තියෙනවා, ඒක වෙනම එකක්. හැබැයි ඉතින් අතේ අමාරුව වැරදිවට බර ඉස්සුවාමත් එන්න පුළුවන්. ඕපක්කම එක ආබාධා කියලා එකට කියන්නේ. බලන්න බුද්ධ ශාසනය කොච්චර ප්‍රශස්තයිද? ඕපක්කමික ආබාධ, උපක්‍රමිකව ආබාධ වලට පත් වෙන්න පුළුවන්. මේ දවස්වල දිගට වහිනවා. මම හරි පරිස්සමට එළියට බහින්නේ. මොකද මගේ හිස තෙමුණ ගමන් මට සෙමයි විශ්සෙනවා. ඒතර බණ කියන්න බැරුව දවස් ගාණක් මම අපහසුයෙන් ඉන්නවා. ඒ සෙම නිසාම නෙමෙයි, මට ඉතින් අර උගුර කැස්ස එන්න පටන් ගන්නවා ටිකක්. ඒ නිසා මම මේ පරිස්සමට තමයි එළියට බහින්නේ. තුරකෙනෙක් කියන්න පුළුවන් ඉතින් ඇයි ඔච්චර පරිස්සමට බයින්නේ? ධර්මයක්නේ ඔබ වහන්සේලා දේශනා කරන්න කියලා කාටවත් කියන්න බෑ. ඇයි? සෙම් පින්වත්නි, ඍතු විපර්යාස නිසා මිනිස්සු ලෙඩ වෙනවා. ඒ කර්මයම නෙමෙයි. උතු පරිණාමජා ආබාධ, විසම පරිහාරජා ආබාධ. මේ ආබාධ එන එක එක ක්‍රම තියෙනවා. ඒවා අපි හැම වෙලාවෙම පරිස්සම් වෙනවා. එච්චරයි. ඒ ප්‍රවේශ මොනද? සමහරවිට මඳුරෝ ඉන්නවා. එතකොට කමන්නේ මම ඉතින් දාන පාරමිතාව පුරන ওই මඳුරෝ ලේ බීලා ගියපු දින් කියලා, කමන්නේ ලේ බොනකම් මන් ටිකක් වෙලා ඉන්නවා කියලා මේ මඳුරොන්ට ලේ දෙන එක අපේ ක්‍රමේ නෙමෙයි. ඇයි? ඒකෙන් මම ඊට පස්සේ ආය අමාරු වැටෙනෝනේ. ඊට පස්සේ ඩෙන්ගු කියයි, ඒවා මේවා කියයි, මඳුරෝ නිසා හැදෙන ලෙඩ තියෙන්නේ. සමහර මිනිසුන් හිතනවා නෑ මම ඉතින් දානයක් දෙන්නේ මේ ওই මඳු මන්න ලේ බීලා යන්න කියලා බලන්නේ. ඒක තියෙන්නේ තනිකර අවිද්‍යාසහගත මිත්‍යා දෘෂ්ටිය. ඇයි? ඊට පස්සේ ඒක නිසා මේ අමාරු වැටෙනවා. පින්වත්නි, අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන අමාරුවේ නොවැටි ධර්මයේ දියුණු කරන්න. කවදාවත් අමාරු වැටෙන්න එපා. ඒ වගේම අමාරුවේ වැටෙන්නේ නැහැ කියලා, අමාරුවේ වැටෙන්නේ නැතුව ධර්මයේ දියුණු කරන්න කියලා ගිහින් ඔයාලෝ යුතුකම් ටිකටම හිර වෙලා ඉන්නත් එපා. යුතුකම් තියෙන්නේ. ඒවට හිර වෙලාම ඉන්න එපා. ඒවට හිර වුණාම හරි අමාරුයිනේ. යුතුකම්ම කොයි වෙලෙත් ඔළුවට තියාගන්න එපා. දැන් මම මුණ ගැහෙන්න පෞගේ දවස්වල ටිකක් වයසක මහත්තයෙක් ආවා. එතුමා බොහොම සද්දා සම්පන්න කෙනෙක්, පරිත්‍යාගශීලී මහත්මේ, හොඳ කෙනෙක්ගේ මහත්තයා. නමුත් ඒ මහත්තයා බොහොම වයසක කෙනෙක්, වයෝවෘද්ධයි එතුමා. ඒ වයෝවෘද්ධේ මහත්මා මට කිව්වා, අනේ ස්වාමීන් වහන්ස, මට තවත් යුතුකම් ටිකක් තියෙනවා කියලා. වයසක මහත්තයෙක් කියනවා, අනේ හාඳුරුවනේ, යා හරි අමාරු, යා දෙන්නේ තුන්දෙනි කල්ලගෙන යා වාඩි කෙරෙව්වේ මං ඉස්සරහා. මම මොනවද ඔබතුමාට තියෙන යුතුකම් කියලා? නෑ ඉතින් මේ තරුණ සමාජයේ පිරිහිලානේ, ඒ අය වෙනුවෙනුත් අපි මොනව හරි කරන්න. මේ බොහොම දුර්වල කෙනෙක්, ජීවිතේ අතහැරෙන්නේ කිට්ටු මහත්තේ. ඉතින් මං කෝ හොඳයි යුතුකමුත් කරන්න, හැබැයි ඔබතුමා මෙන්න මේ විදියට සිහිය පිහිටව ගන්න, මේ විදියට ජීවිතේ දකින්ද, ජීවිතේ අතහැරෙන බව හිතන්න කියලා මම කිව්වා. සමහර අය මේක අතාරින්න ලෑස්ති නෑ. පින්වත්නි, මේක ඕනම වෙලාවක අතහැරෙන හේතුය දෙන්න පුළුවන්. ඒකට තරුණ බාල මහලු වැඩිහිටි ඒවා අදාළ නැහැ. අපිට තව කාලයක් තියෙනවා කියලා මේ පුංචි දරුවෙකුටවත් කියන්න බෑ. ඒ වගේම මේ පුංචි දරුවෙකුටවත් කියන්න බෑ අපිට කාලෙ තියෙනවා. අම්මලාට කාලෙ නැහැ, තාත්තලාට කාලෙ නැහැ, අම්මලාටත් කියන්න බෑ. අපේ දරුවන්ට කාලෙ තියෙනවා. දරුවන්ට අනාගතයක් හදන්න ඕන. අනාගතය හරිම අවිනිශ්චිත එකක්. අනාගතේ කොහොමද නිශ්චිතව පණවන්නේ, තීරණය කරන්නේ? අවිනිශ්චිත අමුතු රිද්මයකට ගලාගෙන යන එකක් අනාගතේ. ඒක කියන්නේ විශ්වාසයක් තියෙන්න බෑ. ඒ කියන්නේ පොඩි වෙනස්කමකින්, මේ පෘථුවේ වුණත් පොඩි වෙනස්කමකින් මුළු මානව සංහතියම අමාරු වැටෙන්න පුළුවන්. පොඩි වෙනස්කමකින්
කොහොමද සූර්යයා මත විශ්වාසය තියන්නේ?
අපි හිතමු සූර්යයා පායනික අභියෝගයට ලක් වෙනවා. එහෙම එහෙම වෙන්නේ නැහැම කියලා ස්ථිර පණවා ගැනීම කරන්න බෑ ලෝකෙට. මේ ඒක ඒ කොහොමද ස්ථිර පණවා ගන්නේ? දැන් පහුගිය කාලේ සුනාමිය ආවේ 2000 මුල් යුගයේ. ආ මේ තාක්ෂණික ලෝකේ අපේක්ෂා කරපු දෙයක්ද? විශාල වශයෙන් මිනිසුන්ට වෙච්චානේ ස්වභාව ධර්මයේ හැසිරෙන විදිහ හිතන්න බෑ. මේ සූර්යයා පිළිබඳ පූර්ව උපකල්පිතයන් වලට යන්න බෑ. සූර්යයා නැති වුණොත් මිනිසුන්ට ඉඳ වෙන්නේ සති එක සූර්යා ලෝකේ වැටෙන එක අභියෝගයට ලක් වුණොත් කොතනදී හරි මිනිසුන්ට මොනවා වෙයිද? මිනිසුන්ගේ පැවැත්ම කඩාගෙන වැටෙනවා. වායුගෝලයේ උෂ්ණත්වය පාලනය කරගන්න බැරුව විශාල අභියෝගයට ලක් වෙනවා. මිනිසුන්ගේ පැවැත්ම අභියෝගයට ලක් වෙනවා. එදා සිටම ගහකොළ තුරුලතා හැකිලෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේක අපිට පාලනය කරන්න බෑ. නමුත් ඉස්සරහට එම් පාලනය කරන්න බැරි යුගයක් එනවා. කෙනෙක් කියන්න පුළුවන් නෑ ඉරට කොහොමද එහෙම වෙන්නේ කියලා. නමුත් ඉරේ වුණත් විකාශනය ගැන බුද්ධ වචනේ තියෙනවා සත්ත සූර්යෝද්ගමන කියලා සූත්‍රය. සූර්යාගේ අධික උෂ්ණත්වය වැඩි වෙලා එක වෙලාවක මානව වර්ගය මියදෙන බව. දැන් එන්නේ එන්නම ඒක වැඩි වෙමින් පවතින. දැන් හොඳට බලන්න සූර්යාගේ තියෙන උෂ්ණත්වයේ පරිමාව, ඒ කියන්නේ ගෝලීය උෂ්ණත්වය එන්නේ අඩු වෙලා නැහැ. එන්නේ වැඩි වෙලා තියෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා දෙවෙනි ඉරක් පායනවා කියලා. තව ඉරක් පායනවද නැද්ද කියනට වඩා ඒකෙන් කියන්නේ ඒබඳු උෂ්ණත්වයේ වැඩිවීමක් වෙනවා කියලා. ඒ කියන්නේ තව දැන් ඒක සමහරට ඒක පුරාවෘත්තයක් වගේ කියලා ඇත්තේ ඒ කාලෙට හරියන්නේ. ගෝලීය උෂ්ණත්වය එතර උඩට යනවා කියලා සත්ත සූර්යෝද්ගමන කියලා සූත්‍රයක් තියෙනවා. ඒ උෂ්ණත්වයේ දෙවැනි ඒ කියන්නේ ඉරවල් මේ දැන් එක ඉරක් පායලා තියදී කොහොමද උෂ්ණත්වය? ඒ වගේ දෙකක් පායවම කොහොම වෙන්න ඕනද? දෙකක් පායනවා කියන්නේ මේ අලුතෙන්ම තව ඉරක් පායනවා කියනවටත් වඩා ඒක අදහස් කරලා තියෙන්නේ. ඒක ඉතින් ඒ කාලෙට පැහැදිලි කරපු විදිය. ඒ කියන්නේ මේ ගෝලීය උෂ්ණත්වය තරම් වේගෙන් ඉහළ යන වෙලාවක් එනවා කියලා. ඒක ඉහළට යනකොට සත්‍යයාගේ අභාවේ ඉවරයි. දැන් වුණත් එහෙමයි. දැන් මේ කාලුණත් ඉන්දියාවේ සමහර ප්‍රාන්ත තියෙනවා එළියට යන්න බෑ සමහර කාලවලට. ඉතින් මොලේ සෛල පිච්චෙන්න පටන් ගන්නවා. යන්නේ එළියට. නමුත් එහෙම ගෝලීය උෂ්ණත්වයක් ඉස්සරහට දී කාලේ තිබිලා නැහැ. 42 43ට යනවා එහි සමහර කාලවලට. ඉතින් මේ ඉන්දියාවේ පවා. ඒතොර දරන්න බෑ. ඒතොර එතකොට වෙන්නේ පින්වත්නි මහා විශාල වශයෙන් ඔය මේ තියෙන මේ ද්‍රවගත තියෙන විශාල අයිස් කඳු දිය වෙන්න පටන් ගන්නවා. ඒවායේ සමහර බැක්ටීරියාස් තියෙනවා අවුරුදු සාමාන්‍ය ලක්ෂ 10-15 පරණ බැක්ටීරියා තියෙනවා. ඒ අවුරුදු 10-15 තියෙන එක බැක්ටීරියාවකට පුළුවන් ලෝකෙන් භාගයක් විවර කරන්න. ඇයි? ඒ බැක්ටීරියා මේ අනුවර්තනීය ක්‍රියාවලියක් හඳුනන්නේ නැහැ. ඒකට මේ අපේ ජීවවිද්‍යාත්මක පවතින මේ සම්පූර්ණයෙන්ම සත්‍යයේ පරිණාමීය ක්‍රියාවලිය ඇතුලේ ඒ බැක්ටීරියා ආධුනිකයි අපිට. ඒ වගේ තමයි මං හිතන්නේ ওই කොවිඩ් වගේව පහුගල එන්න ඇත්තේ. ඒ ගෝලීය උෂ්ණත්වය ඉහළ යනකොට ඒ විදිහට මේ ලෝකේ විශාල අසමතුලිතතාවයන් මතුවෙන්න පටන් ගන්නවා. විශාල අයිස් කුට්ටි දිව්‍ය වෙන්න පටන් ගන්නවා. ඒ දිය වෙනකොට සමහර අවුරුදු 15,000 20,000 පවතින සමහර බැක්ටීරියාස් මිනිසුන්ට ආභියෝග කරන්න සත්ත්ව ප්‍රජාවට ඊට පස්සේ ඒක වෙනුවෙන් මේ මානව වර්ගයට ගොඩක් මහන්සි වෙන්න වෙනවා ඒක පාලනය කරගන්න. දැකන අපිට කොවිඩ් නැතිලා ඒ කොවිඩ් කාලයේ හොඳට බලන්න පින්වත් නී සමහර දියුණුයි කියපු රටවල් වල මේක කාලවනාකරණය කරන්න බැරි වුණානේ. දැන් අපිට තියෙන්නේ සම්පූර්ණයෙන් ICU බෙඩ් අධ්‍යාරි සත්කාර ඒකකේ ඇඳන් 1000කට වඩා අඩු ප්‍රමාණයක් අපිට තියෙන. ලංකාවෙම ගත්තාත් ඒ වගේ බොහොම අඩු ප්‍රමාණයක් තියෙන්නේ දැඩි සත්කාර ඒකකවල ඇඳවල්. නමුත් ඉතාලිය වගේ රටවල් වල ඒවා ඉතා වේගවත්ව දියුණු කරලා ඉතින් ඉතාම හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වටපිටාව හදලා තිබ්බට පින්වත්නි මහ පුදුම විදියට ඉතාලියෙම මිනිස්සු බලාගෙන ඉඳි මැරුණා ප්‍රතිකාර ක්‍රමවලට විවෘත වෙන්න බැරුව. නෑ අපිට තේරෙනවා මේක පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක පාලනය කරන්න යන්න නැතුව අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ මේක අවබෝධ කරගෙන නිදහස් වෙන්නයි. හොඳට මේ தත්ත්වය ඔය පින්තුන්ලා කළ යුතු වන්නේ මේ தත්ත්වය ඉතා හොඳින් අවබෝධ කරගන්න එක. ඉස්සරහට අපිට හොඳ වෙලාවක් ඉන්නේ. අපි හිතානින්නවා මේ වයසක අම්මලා පවා හිතනවා ඉස්සරහට හොඳ කාලයක් එයි අපිට. අපේ ළමයින්ට හොඳ කාලයක් එයි. ඒ හොඳ කාලේ වෙනුවෙන් මිනිස්සු සැලසුම් කරනවා. පාලකය වෙනස් කරලා බලනවා. ඉන්න පැති වෙනස් කරලා බලනවා. එක එක වෙනස්කම් වලට යනවා. එහෙම වෙනස් කරලා බැලුවත් අපි හිටපු තැනමනි පින්නවත්නි. එහෙනම් ඉස්සරහට අපිට හොඳ යුගයක් කියලා එකක් එන්නේ නැහැ. හොඳ කාලේ දිහා බලන් ඉන්න එපා. මම ඔය පින්නතුන්ලාට ඉතා මෛත්‍රියෙන් අනුශාසනා කරන්නේ සුදුසු කාලය, හොඳ කාලය, යහපත් කාලය උදා වේවි කියලා හිතන්න එපා. එබඳු කාලයකට කලින් ඔබට මියදෙන්න සිද්ධ වෙනවා. සෞභාග්‍ය සම්පන්න කාලයක් උදා වීමට පෙර ඔබට මියදෙන්න සිද්ධ වෙනවා. එහෙනම් ඔබ එක දෙයයි කළ යුත්තේ. මෙන්න මේ ටික පුළුවන් නම් කරලා බලන්න. පුළුවන් තරම් පින්වත්නි ඔබට මේ ජීවිතය අවබෝධය කරා යන්න බැරි අවකාශය හොඳට තේරුම් ගන්න පින්වත්නි. ඔබට අවබෝධය කරා යන්න බැරි අවකාශය තමයි පින්වත්නි ජීවිතයට ඔබ දීලා තියෙන තක්සේරුව බරපතලයි. ඒ තක්සේරුව ඇතුලේ ගොඩාක් උපක්ලේශ වැඩනවා. ඉතින් බරපතල තක්සේරුවක් ජීවිතයට දුන්නාට පස්සේ අපි තක්සේරුවක් දෙනවානේ ජීවිතයට. අපි හැමෝටම අපේ ජීවිතය ගැන තක්සේරුවක් තියෙනවා. අනවශ්‍ය තක්සේරුවක් අපට තියෙන. අපේ ජීවිතයට දීලා තියෙන වැලියු එක හරිම වැඩි. එතකොට අපි ජීවිතේ හැම වෙලාවකම තක්සේරු කරනකොට ඒ තක්සේරු කරන ජීවිතය ඇතුලේ අපට තියෙන අදි තක්සේරුවක් ජීවිතය ගැන. ඒ අදි තක්සේරුව ඇතුලේ අපට සීමාමායින් අපි අපිට ඕන විදිහට ලකුණු කරගෙන ඉන්නවා. ඕක කරන්න එපා වෙනවත් නේ. මොන අදි තක්සේරුවක්ද මේ ගෙවෙන්නේ අන්තිම රාත්‍රියද කවුද දන්නේ? අද දවල්ට ගන්න භෝජන සංග්‍රහය ඔබෙත් මම මගෙත් අප දෙදෙනාගේම අවසාන භෝජන සංග්‍රහය වෙන්න බැරිද? කොහෙද පින්වත්නි හෙටක් කියලා එකක් තියෙන්නේ. මේ තරුණ බාල මහලු කාටවත් හෙටක් නැහැ. හෙටක් නැති ලෝකයක අපි ඉන්නේ. මේ සසර හැම එකක්. මේක හෙටක් නැති ලෝකයක්. ඒ නිසා තක්සේරුව අදි තක්සේරුවකට යන එක තේරුම් ගන්න. කොච්චර උගත් වුණත් බුද්ධිමත් වුණත් දැනුවත් වුණත් ධනවත් වුණත් අදි තක්සේරුවකට යන එක කිසි තේරුමක් නැහැ. ඒ නිසා කරුණා කරලා ජීවිතේට තියෙන අදි තක්සේරුව නවත්තන්න. ජීවිතේ කියන්නේ කාට නිවන් දකින්න ඕන නැණ. මොකද ජීවිතේ අදි තක්සේරුවක් තියෙනකන් යාට ලෝකේ වැඩ වැඩි. ඒ තක්සේරුව අධික වෙන්න ලෝකේ ව්‍යාකූලත්වය බලවත් වෙනවා. ව්‍යාකූලත්වය බලවත් වෙනකොට යාගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල බහුලත්වයක් තියෙනවා. ඇයි තක්සේරුව අධිකයිනි? අවම තක්සේරුවක් නම් තියෙන්නේ. හොඳට බලන්නකෝ අඩු තක්සේරුවක් තියෙන තැනක අපි රකින්නේ නැහැ මේ රකින් දෙයක් රකින්න කොච්චර මහන්සි වෙන්න ඕනද? දෙයක් රකින්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ. මේ මහන්සි වීම අපිට තියෙන්නේ ඔය. අපිට හරි මහන්සිනේ. අදි තක්සේරුවකට යන්න එපා ජීවිතේ. ඒ නිසා ඒ අදි තක්සේරුව නවත්තලා දාන්න. අනපේක්ෂිත බව දකින්න. අපේක්ෂා දල්වාගෙන ඉස්සරහට යන්න බැරි ජීවිතේ දකින්න එක දකින්න දකින්න දුක අඩුයිනේ. ඒ අනපේක්ෂිත බව දකින්න දකින්න දුක අඩුයි. එයාට අහිමි වීම ස්වභාවය කරගෙන පවතින බව දැනෙන්න පටන් ගන්නවා. මේ සංයෝගයේ වියෝගයකින් බොහොම නුදුරු කාලයේ අතහැරෙන බව, නිමා වෙන බව, සංයෝගයේ වියෝගයකින් නිමා වෙන බව එයාට දැනෙන්න පටන් ගන්නවා, පේන්න පටන් ගන්නවා, තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා යා සංයෝගයට වටිනාකම දෙන්නේ නැහැ. ගෞතමී යෝවාද කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ තියෙනවා මේ සංයෝගය පිණිස පවතින දෙයක් නෙමෙයි ධර්මයේ වියෝගය පිණිස පවතින දෙයක්. ඒ කියන්නේ වෙන් වෙච්ච තැනකයි ධර්මය හම්බ වෙන්නේ. සංයෝග වෙච්ච තැනක ධර්මය අපි සංයෝග වෙච්ච තැනක ආස්වාදයට පත් වෙනවනේ. අපිට ලැබීම්, හමුවීම්, අග්‍ර දේවල් විදියට හිතුවට ලැබීම්, හමුවීම් ඇතුළෙම නේද දුක තියෙන්නේ? ඇයි ලැබිච්ච දේවල්, හමුවෙච්ච දේවල් අතහැරෙනකොට, ඒවා කඩා වැටෙනකොට, ඒවා ඒවයින් වෙන් වෙන්න සිද්ධ වුණාම විතරනේ මිනිසුන්ට කඳුළු උපදින්නේ. භික්ෂුවකගේ ජීවිතයේ තියෙන්නේ වියෝගය විතරයි. ගොඩාක් වෙලාවට ධර්මයක් දියුණු කරන භික්ෂුවකගේ වියෝගය පේනවා, සංයෝගය නෙමෙයි. ඒ නිසා එකතු වී වාසය කිරීමට හිත රුචි කරන්නේ නැහැ. ඔයාලගේ සිත අන්න ඒ විදියට හදාගන්න බලන්න. එතකොට ඕගොල්ලෝ කියාවි, ඕගොල්ලන්ට එනවා තව ප්‍රශ්නයක්. එහෙනම් පළවෙනි එක තමයි මොකද්ද? ඔය පින්නතුන්ලා හැම වෙලාවකම ජීවිතයට දීලා තියෙන අදි තක්සේරුව අතහැරලා දාන්න. ඒක තමයි මූලික දේ. දෙවැනි එක තමයි පින්නොත්නි ආරම්මනග්‍රාහිව සිත හැසිරෙන්න දෙන අවකාශය අඩු කරලා දාන්න. අලුත් අලුත් අරමුණු හඹාගෙන යන්න තියෙන උවමනාව අයින් කරලා දාන්න. මොකද අලුත් අරමුණු හඹාගෙන ගියත් ඔච්චරයි. හොඳට බලන්නකෝ. ඒකන මේක සංස අලුත් අලුත් ඒවා ලැබුණා කියලා සංසිඳින්නේ නැහැ හිත. බයිසිකලයක් ගත්ත මිනිස්සෙකුට හිතෙනවා කොහොම හරි බයික් එකක් ගන්න ඕනේ කියලා. ඒ ගත කියලා නවතන්න හිතෙන්නේ නැහැ. දවස් දෙකක් පොඩි ආස්වාදයකුත් තියෙනවා. නැත්තුවත් නෙමෙයි. ඊට පස්සේ හිතනවා කොහොම හරි මේ ත්‍රිවිල් එකක් ගන්න ඕනේ කියලා. ඊට පස්සේ හිතනවා පොඩි කාර් එකක්වත් ගන්න ඕන මේ කියලා එහෙම හිතෙනවා. ඊට පස්සේ ඕන මොකක් හරි පරණ කාර් එකක් හරි ගත්තාම හිතනවා නෑ මේක හරියන්නේ නෑ මේක ටිකක් හොඳ එකක් ගන්න ඕනේ කියලා. හැමදාම හොඳ ඒවා හොය හොය හොඳ ඒවා හොය හොය දුවනවා. කවදාවත් මේ සිත සම්තෘප්තිමත් වෙලා නෑ. හොඳට බලන්නකෝ කකුල් දෙකට වැඳලා පයින් ගිය කාලේ වගේමයි හිතේ දාට. හිතේ මොකක්වත් වෙනසක් වෙලා නෑ. හැබැයි යම් කෙනෙක් රෝද හතරක වාහනයක් ගත්තාම ඒ ගත්ත දවසේ යම් ආස්වාදයක් තියෙනවා තමයි. නමුත් ඒ කාලේ සිතත් නිකන් කකුල් දෙකට වැඳලා ඇවිදපු කාලේ සිතත් දෙස බලන්න. සිතට අමුතුවෙන් අත්පත් වෙච්ච දේවල් මොනවා හරි තියෙනවද? එදා විදියමයි සිත. අද ටිකක් වටිනාකම වැඩියෙන් පේනවා සමහර ඒවා. එච්චරයි. නමුත් මිනිසුන්ට උදා වෙච්ච සහනයක්, සෞභාග්‍යයක්, ආස්වාද ජනක පරිච්ඡේදයක් මිනිසුන්ට පින්වත්නි උදා වෙලා නැහැ. ඒ නිසා දෙවැනි එක තමයි ආරම්මන ග්‍රාහියෝ සිත වික්ෂිප්තව හැසිරෙන එක නවත්තලා දාන්න ඕන. අලුත් අලුත් අරමුණු හඹාගෙන යන්න කියලා සිත ආයාචනා කරાવી. ඒකට වැඩිය වටිනාකමක් දෙන්න එපා. ඒක තමයි දෙවැනි එක. ඔන්න ඔය මේ කාරණා දෙක ඔයාලගේ ජීවිතේ තිබ්බොත් මොකද්ද? අඩුතක්සේරුව සහ ආරම්මන ග්‍රාහියව සිත හැසිරෙන එක එකට එයා අලුතෙන් අරමුණු හොයාගෙන යන එක නැත්තම් ඒ දෙක නැත්තම් ආස්වාදයටපත් වෙනවා. සිත බලන්නකෝ අපි ආස්වාදේ හොයපු පාරක නෙමෙයි ඉඳලා තියෙන්නේ එහෙනම්. ඔය කාරණා දෙක ජීවිතේ තියාගන්න පළවෙනි එක මොකද්ද? අඩු තක්සේරුව තියාගන්න ජීවිතේට උපරිම තක්සේරුවක් දීලා අපි තියෙන්නේ. ඒ තක්සේරුව ඇතුලේ තමයි තමන්ව එක එක විදියට පේන්නේ. මම කවුද කියලා ඔයාලට ඔයාලගේ වෘත්තිය වටිනාකම් උගත්කම් බුද්ධිමත්කම් කුලය බලය මේ විදිහට ගොඩනගාගත්ත වටිනාකම් ගොඩාක් ඔස්සේ තමයි ඔබව කියවන්නේ. ඒ වටිනාකම් මේ ටිකත් එක්ක තමයි ඔබ ඇවිදින්නේ. ඔබ වැඩ කරන්නේ ගනුදෙනු කරන්නේ. එහෙම ගනුදෙනු කරනකොට ඔබ තැනකට ආවත් ඔබ එතනදි බලන්නේ තමන්ව. ඒ කියන්නේ තමන්ගෙන අදිතක්සේරුවක් තියෙනවනේ. එතකොට යා මොකද කරන්නේ? එතකොට වාඩි වෙන තැන පවා යා උනන්දුයි. වාඩි වෙන තැන පවා උනන්දුයි. එහෙම අදි මට ඔකට හොඳ අත්දැකීමක් තියෙනවා. එක්තරා දැන් ඔය අපි මට මුණ ගැහුණ එක්තරා ඉංජිනේරු මහත්තයෙක්. ඉතින් මේ මහත්තයා එක දවසක් මල් ළඟට චෝදනාවක් අරන් ආවා. අපේ ඔය හදන ආයතනික වැඩපිළිවෙලක් සම්බන්ධ ඒ චෝදනාව තමයි ස්වාමින් වහන්ස මම මෙහෙම මේ වගේ උපාධි තියෙන කෙනෙක්. එතුරයාගේ චෝදනාවයි. මම මේ වගේ මට මේ විදිහේ තියෙනවා PhD එකක් තියෙනවා මට මෙහෙමයි මම මේ විදිහට ස්ට්‍රක්චර් එක ගැන දන්නවා. ඊට පස්සේ මගේ මේ විෂය පරාසය ගැන මට යම් කිසි ප්‍රාමාණික දැනුමක් තියෙනවා. හැබැයි මෙතන ඉන්න අනිකුත් අය මම එනකොට මට සීට් එක දෙන්නේ නැහැ වැඩි. ඔන්න එයාගේ තිබ්බ ප්‍රශ්නේ. මං එනකොට මට පුටුව දෙනවා අඩුයි ටිකක්. ඒතර මං ඒ කියන්නේ එයා හිතනවා ඒ කියන්නේ ඇඳ ගැනීම බලන්න. හැම වෙලාවකම අපි ඇඳගෙන ඉන්නේ පින්වත්නි. අපි ඔය ඇඳ ගන්නවා කියලා කියන්නේ. අපි හොඳටම ඇඳගෙන ඉන්නේ. අපි හිතනවා නෑ අපි නම් ඇඳගෙන නෑ ලෝකේ තමයි ඇඳගෙන ඉන්නේ කියලා. නෑ පින්වත්නි අපි එක එක වෙලාවට එක එක විදිහට ඇඳ ගන්නවා. ඒ ඇඳ ගැනීම කියලා කියන්නේ අර ජීවිතේ තක්සේරු දෙනවා කියන එක. ඔය අපි විවහාර කරන මට්ටම් පවා ඇඳ ගැනීමක් ඒක පරමාර්ථ සත්‍යයක් නෙමෙයිනේ. මම අහවල් කෙනා මම අහවල් උගතෙක් මගේ අහවල් තත්වයක් තියෙන්නේ. ඒකින් කියලා එයා ඇඳ ගැනීමක්නේ තියෙන්නේ. එයා එහෙම හිතාගෙන හිටියට ලෝකෙට ඒක අදාළත් නැහෙනේ. හොඳට බලන්නකෝ. ඔයාලා යම් තැනකට ගිහින් තමන්ව හුවා දක්වන්නකෝ. ඒ හුවා දක්වනකොටම ඔයාලා ගැන ඉතාම දුර්වල චිත්‍රයක් ඇගොල්ලෝ හැදිලා ඉවරයි. දුර්වල චිත්‍රයක් හැදිලා ඉවරයි. තමයි. ඒ කියන්නේ ලෝකෙ ප්‍රශංසා කරන්නේ නැහැ තමන්ව හුවා දක්වන කෙනෙකුට. ඔබ ඉස්සරහා කවුරු හරි කියනවා මම වෛද්‍යවරේ. මං අහවල් රෝහලේ වැඩ කරන්නේ. මම ඒයන්සේ මේව කියන මේ සත්කම් කරන්න මම නැතුව බෑ. කියලා මෙතන කියනවා. ඉතින් ඒකක්වත් අපිට වැදගත්ද? මේ වෙලාවට වැදගත්ද ඒවා? ඒමයි ඔක්කොම වැදගත් රෝහලේදීනේ. එතකොට කියනවා මම අහවල් වෛද්‍යවරයා මම අහවල් තත්ත්වයේ තියෙන්නේ. එතකොට මම මගේ විෂය පරාසයට අඩු වෛද්‍යවරු ප්‍රමාණයක් ඉන්නේ. මම නැත්තම් රෝහලේ ඔක්කොම ප්‍රතිකාර ඉවරයි. ඒ නිසා මම තමයි මේ තත්ත්වේ ගොඩ නැගුවේ කියලා කියනවා මේ. ඉතින් මෙතන අදහලම නැති කතාවක් නේක. ඒ අර ඇඳ ගැනීම. ඒ ඇඳගත්තාම යාට තැනක් නොතැනක් නෑ. හැම වෙලාවකම තමන්ව ඔසවා තබන්න බලනවා. ඉතින් තමන් ඔසවා තබන්න බැලුවට පස්සේ මිනිස්සු ආ ඇත්තද කියලා හිමීට පැත්තකට උනාම කියනවා මහා උද්දච්ච මිනිස්සෙක් කියලා කතා වෙන්නේ නැද්ද? බලන්න මේ මිනිස්සයා මහා උද්දච්ච කෙනෙක්නේ.
කියලා කියන ඇයි ඒ தত্ত্বෙ මෙතන අදාළ නැහැ. ඇඳගත්තාම ඒ ඇඳගත් කෙනාට තනනු තන කියලා එකක් නැහැ. ඒ හැම තැනකදීම තමන් ඔසවා තබන්න වැඩ කරනවා. හැම වෙලාවකම තමන් ඔසවා තබන්න වැඩ කරනවා. එතකොට ඒ තමන් ඔසවා තමින් මේකෙන් අහිං වෙන්න සිත. ඒකට ධර්මී පින්නන්නේ ඇත්තටම ඕකම තමයි මහිච්ඡතාවය කියලා කියන්නේ. ධර්මීක තැනක තියෙනව නේද? අපිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස මහණිනී මේ ධර්මයේ ඔරොත්තු දෙන්නේ. මේ ධර්මයේ ගැළපෙන්නේ මහිච්ඡස්ස මහිච්ච කෙනාට නෙමෙයි නායන් ධම්මෝ මහිච්ඡස්ස. මහිච්ච කෙනා අපිච්චස්සාය අවම යැපීම් තියා ගන්නවා. අඩු තක්සේරුවක් තියා ගන්නවා ජීවිතේට. ජීවිතේට වැඩි තක්සේරුවක් දෙන්නේ නැහැ. ඇයි තක්සේරුවක් දෙන්නේ නැත්තේ? ජීවිතේ මරණින් කෙලවර වෙනවා. කර්මයේ දායාද කොට පවතිනවා. ජීවිතේ වනාහි ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න தත්ත්වය ඇතුලේ පවතින පටිච්ච සමුපාද සම්බන්ධයක් තියෙන එක. ජීවිතේ තක්සේරු කරන්න එපා ඕනෑවට වඩා. ලෝකයා ඕන තරම් තක්සේරු කරගනිවි ඒක අපිට වැඩක් නැහැ. ලෝකයේ තක්සේරු කරන එක ගැන අපි වැඩිය ගණන් ගන්න ඕනේ. ලෝකේ තමන් ගැන අඩු තක්සේරුවක් තිබ්බත් උපරිම තක්සේරුවක් තිබ්බත් ඒක අපිට අදාළ නැහැ. හැබැයි තමන්ව නිතරම තමන්ව තක්සේරු කරන්න එපා. එතකොට හැම වෙලාවක මේ අදි තක්සේරුව නිසා ධර්ම මාර්ගෙන් අයින් වෙනවා. එතකොට යා හැම වෙලාවකම බලන්නේ තැනක් නොතැනක් නැතුව හැම වෙලාවකම තමන් ඔසවා තබන්න බලන එක කරන්න එපා. ඒක කවදාවත් කරන්න එපා. දෙවෙනි එක තමයි අලුත් අලුත් අරමුණු පස්සේ හඹාගෙන ගිහින් සිත සතුටු කරන්නෙමි කියන අදහසෙන් සිත අයින් කරගන්න. ඔන්න ඔය කාරණා දෙක යම් කෙනෙක්ගේ ජීවිතයේ තිබ්බොත් එයා අනිවාර්යයෙන්ම ධර්ම මාර්ගය ඉස්සරහට යනවා. නැත්නම් ධර්ම මාර්ගය ඉස්සරහට යන්න බෑ. ඔය කාරණා දෙක විතරක් තියාගන්න වෙන මොකක්වත් එපා. ඔය කාරණා දෙක විතරක් තිබ්බොත් එයා අවබෝධය කරා යනවා. ඒ අවබෝධය කරා යනවා නම් ඒ අවබෝධාත්මක මාර්ගයට එකතු වෙන්න එයාට ඔය කාරණා දෙක ඉතාම වැදගත් සාක්ෂි දෙකක්. මොකද්ද? තමා තුළ පවතින අදි탁සේරුවෙන් සිත මුදව ගන්නවා. උපරිම අර්ථයක් ජීවිතයට දෙන්න හදන්නේ. ඒ ජීවිතේ උපරිම අර්ථයක් දෙන්න බෑනේ. මේ බලාගෙන ඉදී ජීවිතේ දියවැල යන එක. කඩාගෙන වැටෙන එක. දෙවෙනි එක තමයි අලුත් අලුත් අරමුණු වලින් සිත සතුටු කරන්නෙමි කියලා සිත ලුහුබඳින එකෙන් ඔබගේ සිත මුදවා ගත යුතුයි. ඒක තමයි ඔයාලට තියෙන දෙවෙනි අනුශාසනාව. ඔන්න ඔය කාරණා දෙකත් එක්ක ඔබට ඔබගේ ජීවිතය ඇතුලේ ධර්මය පේන්න පටන් ගන්නවා. ධර්මයේ මතුවෙන්න පටන් ගන්නවා. ධර්මයේ ඉස්මතුවෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය කාරණා දෙකත් එක්ක ඉන්නකෝ ධර්මයේ ඉස්සරහට. එතකොට ඔබට එනවා තව ප්‍රශ්නයක්. ඔබගේ ප්‍රශ්න ඔන්න දැන්. ඔය හරි මේ දෙක හදනකොට ඔයාලට එන ප්‍රශ්නේ එකක්. හිතෙනවා ස්වාමින් වහන්ස ඔය විදියට ඔබ වහන්සේලා හිතාවි. අපිට නම් බෑ. ඇයි? අපිට තියෙනවා මේ ලෝකයේ අල්ලගත්ත ජීවිතයක්. මේ වෙනකොටත් අහුවෙච්ච ජීවිතයක් තියෙනවනේ. හරි, අහුවෙච්ච ජීවිතය කියලා එකක් තියෙනවනේ. දැන් ඔය මේ බණ කියන්නේ අපි අහුලගත්ත ජීවිත තියෙන මිනිසුන්ටනේ. ඒකේ දරුවෝ අහුලගෙන තියෙනවා, බිරිඳ අහුලගෙන, අහුලගත්ත අයනේ ඔය. අය බිරිඳ කියලා උපදිනකොටම ආපු කවුරුවත් නැහනේ. එයා මෙහි අහුලගත්ත අය ඔය. අපිට තියෙන්නේ එහෙන් මෙහෙන් අහුලගත්ත ජීවිතනේ. ඒකනේ ඔන්න විවාහ ප්‍රේම සම්බන්ධතා තියෙනවා, යා අතාරිනවා, තව කෙනෙක් එක්ක සම්බන්ධතා පවත්වනවා. මේ හැමෝගෙම ජීවිත ඔහොමනේ. අය මේ වයසට ගියපු අයටත් ඔහොම ජීවිතයක් තියෙන. ඒ හැටි මේ කාම ලෝකේ. එක එක නායක අලුත් සම්බන්ධතා හදා ගන්නවා. ඊට පස්සේ ඒවා ඉතින් සංස්කෘතිය ඇතුලේ වශිෂ්ට සම්පන්නව පවත්වන්න උත්සාහ කරනවා. හැමෝගෙම ජීවිතේමයි. දැන් ඉන්න පරම්පරාව පිරිහිලාය. පරණ පරම්පරාවල් වල නම් බොහොම ශස්ත්‍රීයයි. ඒගොල්ලෝ අතර එහෙම එකක් නැහැ පින්වත්නි. හැම පරම්පරාවක්ම අවුල්. ඒකයි. දැන් අදිනේමට වඩා බලන්න පින්වත්නි හොඳට 70 දශකයේ අන්තිම භාගයේ එහෙම ආපු චිත්‍රපටි දිහා බලන්නකෝ. ඒ අයගේ ඇඳුම් දිහා පොඩ්ඩක් බලන්නකෝ. අද තරුණියෝ අඳිනවට වඩා අඟපසඟ පේන විදිහට ඇඳලා තියෙනවා. ඉතාලම කෙටි ඇඳුම් තිබිලා තියෙනවා ඒ කාලේ. පරණ චිත්‍රපට ඒ කියන්නේ එහෙනම් ඒ කාලේ තිබුණු සමකාලීන සංස්කෘතියනේ නියෝජනය කරන්නේ. දැන් මේ කාලේ ශුද්ධවන්තයෝ විදිහට අපි කාටවත් පෙනී ඉන්න බෑ. ඒ කාලේ අපි බොහොම සංවරයි කියලා කියන්න බෑ. ඒ කියන්නේ ඒ කාලේ සමකාලීන සංස්කෘතික ධාරාවට මිනිස්සු ජීවිතය එකතු කරගන්නවා. ඒක හැටි. ඒ නිසා මේ කාලය අනුව සත්‍යයාගේ ප්‍රශස්ත බව හෝ සත්‍යයාගේ දුර්වල වීමක් ගැන කතා කරගන්න බෑ. එහෙම කරන්න බෑ. එහෙනම් අපි එක දෙයක් අපේ ජීවිතවල දකින්න ඕන පින්වත්නි. මොකද්ද? දැන් ඔයා අපේ ජීවිතවල තියෙන්නේ ඇහිඳගත් කතාන්දර.
අහුලගත්තේවා තියෙන්නේ. ඇයි ඒ අහුලගත්තේවා අතර ඇති වෙච්ච ඍජු සම්බන්ධතාව තියෙනවා. දැන් ඒකනේ එක්කෙනෙක් එක හිතවත්කම් පවත්නවා, ඊට පස්සේ ආව හරියන්නේ නැහැ, මට ගැළපෙන්නේ නැහැ කියලා තව එක්කෙනෙක් ඕම ඕම සම්බන්ධතාව අතර ඒ සම්බන්ධතාවයේ තහවුරු කරගත්ත කෙනත් එක තමයි විවාහ වෙලා තියෙන්නේ. ඉතින් ඒ තහවුරු කරගත් එකත් පොඩ්ඩක් මේ අවිනිශ්චිතයි වගේ දැනෙන්නේ නැද්ද දැන්? අපරාධි වගේ එකක් හැමෝටම හිතෙනවා. හැමෝගෙම ජීවිතේ හිතෙනවා අපරාධි මම නම් වරද්ද ගත්තා කියලා. ඒ ඔයා විතරක් නෙමෙයි හැමෝම හිතන්නේ වරද්ද ගත්තා කියලා. කිසිම කෙනෙක් තමන් විවාහ වෙච්ච කෙනා පිළිබඳ ආස්වාදජනක අදහසකට එන්නේ නැහැ බහුතරයක. එයාට දැනෙන්න පුළුවන් එක්කෙනෙකුට දෙන්නෙකුට අපි පෙරම් පුරාගෙන ආවේ අනේ බලන්න ඔයා වගේ කෙනෙක් හම්බෙච්ච එක මහ විශාල මට ස්විප් එකක් ඇදුනා වගේ කියලා හිතෙන බොහොම කාලෙකින් ඉන්න පුළුවන් බොහොම අඩුයි. එහෙම අය නැහැ. ඒ ඇහිඳගත්ත දැන් එනම් මතක තියාගන්න එක දෙයක්, මේ ලෝකේ ඇහිඳගත්ත ජීවිතය ඇතුලේ සම්තෘප්තිකර බව කියන එක අපිට උරගාන්න හම්බෙන්නේ ඉතාම අඩු වශයෙන්. එහෙනම් මතක තියාගන්න අපිට ඇහිඳගත්ත ජීවිතයක් තියෙනවා. ඒ ඇහිඳගත්ත ජීවිතය ඇතුලේ උපරිම වටිනාකමක් දෙන්න එපා. ආයිසලකවා ජීවිතයට වටිනාකමක් දෙන්න එපා කියලා. අලුත් අලුත් අරමුණු හොයාගෙන යන්න එපා කියලා දෙවෙනි එක කිව්වා. දැන් මම තුන්වෙනි එක ඔබට කියනවා, ඇහිඳගත්ත අහුලගත්ත ජීවිතයක් තියෙන්නේ. ඒ අහුලගත්ත ජීවිතය ඇතුලේ අහුලගත්තේවටත් උපරිමගයක් දෙන්න එපා. ඒක තමයි තුන්වෙනි එක. හතරවෙනි එක, හතරවෙනි එක තමයි අලුතෙන් ඇහිඳින්න එපා ජීවිතේ. ඔබට කියන්න ඕනේ ඉතාම කරුණාවන්තම එකක් තමයි අලුතෙන් ජීවිතේ ඇහිඳලා වැඩන්නේ. අලුතෙන් ජීවිතය ඇහිඳත් ඔය ඇහිඳගත්ත ටිකට වෙච්ච එකමයි වෙන්නේ. අලුතෙන් ජීවිතය ඇහිඳගෙන වැඩ. අලුතෙන් ජීවිතය ඇහිඳින්න එපා. එතකොට අලුතෙන් ජීවිතය ඇහිඳින් නැතුව ඉන්න මොකද්ද කරන්න ඕන? අලුතෙන් ජීවිතය ඇහිඳින් නැතුව ඉන්න මේ තත්ත්වය අවබෝධ කරගත්තම හරි. එතකොට නිකන් ප්‍රෝඩාකාරී ජීවිතයක් වැටෙන්නේ. අලුතෙන් ඇහිඳින්න එපා. පස්වෙනි එක. පස්වෙනි කාරණේ තමයි ඇහිඳගත්ත ජීවිතය ඇතුලේ ඔයාලට ඒක අතාරින්න බෑ නේද? අහුලගත්ත ජීවිතය ඇතුලේ ඔබට වැඩ කරන්න වෙලා නේද? ඒ වැඩවලට ලංකාවේ මිනිස්සු ලෝකේ සම්මත කරගෙන ඉන්න වචනයක් යුතුයකම් කියලා. ඇහිඳගත්ත ජීවිතයේ ඇතුලේ මිනිසුන්ට කරන්න වෙච්ච වැඩ ටිකට අපි කියන මොනවද? යුතුයකම සහ වගකීම කියලා කියනවා. යුතුයකම් සහ ඒ යුතුයකම් තියෙනව නේද? ඒ යුතුයකම් ටික මුකුත් නවත්තන්න එපා. දැන් බිරිඳ වෙනුවෙන් ස්වාමීට යුතුයකම් තියෙනවා. අම්මට දරුවා වෙනුවෙන් යුතුයකම් තියෙනවා. යුතුයකම් ටික වෙනදටත් වඩා හොඳට කරන්න ඕනේ. ඒ යුතුයකම් කරන ගමන් ඔය පින්නතුල දකින්න ඕන මේක තමයි මගේ කුසලය කියලා. දරුවට බත් උයන එක කුසලයේ විදිහට අම්මා දකින්න ඕන. ස්වාමියා වෙනුවෙන් යුතුයකම් ටික කරන එක කුසලයක් විදිහට දකින්න ඕන. ඒතර කේක කුසලයක් විදිහට දකින්න අපි දකින විදිහනේ ප්‍රශ්නේ තියෙන්නේ. කොහොමද ඒක දකින්නේ? ඒක දකින්නේ ඔබ දකින්න ඕන මම කාම ලෝකෙ ඉපදිච්ච කෙනෙක්. මෙන්න මේ චින්තනෙන් තමයි ඒක කුසලයක් බවට අපි පරිවර්තනය කරගන්නේ. මම මේ කරන්න යුතුකම ඒක ඇතුලේ මට මොකද්ද වෙලා තියෙන්නේ? මම කාමලෝක ඉපදිච්ච කෙනෙක්. කාමලෝකයේ කෙනෙක්ගේ ස්වභාවය තමයි කැමැත්ත පදනම් වෙච්ච චින්තනය. කාමලෝකයේ ස්වභාව කාමී කෙනෙක් කැමැත්තටනේ. ඒ කැමැත්ත පදනම් වෙච්ච චින්තනයේ මම කැමති මගේ සුව පහසුවට. මම කැමති කාගේ සුව පහසුවටද? හැම වෙලාවකම මගේ සිත බැඳෙන්නේ කැමති වුණ මගේ සුව පහසුවට. සුව පහසු නින්ද තමන්ඩයි ඕන කරන්න. ඒක නිසා තමයි ලෝකේ මානව හිමිකම් ප්‍රඥාප්ති කියලා කියන්නේ. මගේ මානව හිමිකම් උල්ලංඝනය වුණා කියලා නඩු දාන්න පුළුවන්. හතරට හතරෙන් පස්සේ වැඩ කරලා පඩි ගෙව්වේ නැත්තම් යන්න පුළුවන් එයාට මේ මගේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා. මම වැරදි විදිහට එනම් ලෝකේ ඒ කියන්නේ දැන් අපි පුරුදු වෙලා ඉන්නේ කාම ලෝකේ ස්වභාවය තමයි මගේ සුව පහසුව, මගේ කැමැත්ත, මගේ නිින්ද. ඒ කියන්නේ මම ඉදිරිපත් වෙලා මගේ කැමැත්ත පදනම් වෙච්ච ජීවිතයක් තමයි කාමලෝකේ තියෙන්නේ. නමුත් මේ කැමැත්ත පදනම් වෙච්ච ජීවිතය ඇතුලේ මම මගේ ජීවිතයේ සුවපහසුට කැමති වුණාට ඒ මගේ සුවපහසු සම්පූර්ණයෙන් අර යුතුයකම වෙනුවෙන් දැන් කැප කරනවා. මම උදේට නැගිටලා අම්මා කෙනෙක් උයනකොට එයා අතහරින්නේ යාගේ නිින්ද. එයා අතහරින්නේ යාගේ කාලය. තාත්ත කෙනෙක් අමාරුවෙන් කෝච්චියට ගොඩ වෙලා යන්නේ තමන්ගේ අර අහුලගත්ත ජීවිතේ සශ්‍රීක කරන්න නම් එයා අතාරින්න යාගේ සුව පහසු ජීවිතේ. එයා හැම වෙලාවකම දකින්න ඕන මට අතහැරින්නේ මගේ සුව පහසු ජීවිතේ. අම්මා කෙනෙක් හතරට නැගිටලා උයන්නේ හරි ආසාවෙන් නෙමෙයිනේ. අමාරුවෙන් එලාම් එක තියලා සමහර තුනේ ඉඳලා විතර එලාම් එක තියලා අමාරුවෙන් නැගිටින්නේ. ආයේ නැගිටින්න පුළුවන් වට නෙමෙයි වයසට ගියත්. අමාරුවෙන් කුස්සියට ගිහින් උයන්නේ දරුවන්ට ගෙදර ආයට උදේට කෑම වේල හදලා දෙන්න.
දවල්ට යාළට කෑ ඒ එක ඇතුළේ තියෙන යුතුකම නේද? හැබැයි යුතුකම් කියලා කරන්න ගිහින් අතහැරින්නේ සුවපහසු ජීවිතේ. අන්නේ ඔයාලට අතහැරෙන නිින්ද, අතහැරෙන කාලය, අතහැරෙන ශ්‍රමය, අතහැරෙන ධනේ දෙස බලන්න. ඒ අතහැරෙනවා කියන කෑල්ල කෙනෙකුට නිවනට උදව්ව. අන්නේ අතහැරෙන කෑල්ල ඉදිරිපත් වෙලා ඔයාලා දකින්න මේ අතහැරීම මට නිවන් පිණිසයි කියලා. එතකොට එයා යුතුකම් ඇතුලින් වඩන්නේ කුසලය. යුතුකම් ඇතුලින් ඒ අම්මට පේන්නේ නිවන. කුසී එයාට උයනකොට පේන්නේ දරුවා එහාට, දරුවට එහා ගිහින් යුතුකම පේන්න ගන්නවා. යුතුකමටත් එහාට ගිහින් කුසලයේ පේන්න ගන්නවා. කුසලයේ කූට ප්‍රාප්තියක් පේන්න ගන්නවා. මොකද්ද? අත්හැරෙනකම්. ඇයි යාට එයාගේ සැප පහසු ජීවිතේම අතාරින්න වෙලා. එයා එයාගේ කොණ්ඩේ ගැන හිතන්නේ නැහැ. සාමාන්‍ය මිනිහෙක් තමන්ගේ කොණ්ඩේට උනන්දුයි, දරුවාගේ කොණ්ඩේ ගැන හිතනවා. එයා එයා ලස්සනට ඇඳගෙන යන්න ඕන කියලා හිතන්නේ, දරුවට ලස්සනට අඳන්න ඕන කියලා හිතනවා. එයා සමහරට පරණ ඇඳුමක් ඇඳගෙන දරුවට අලුත් ඇඳුම අඳගෙන ඉස්සරහින් එකතු කරන යනවා. මේ අහුලගත්ත ජීවිතේ දරුවයි අම්මයි ප්‍රාර්ථනා කරගෙන ආවේ නෑ නේද? ප්‍රාර්ථනා කරන ආවනක් ඉතින් අම්මට ඕන විදිහට දරුවෝ හැදෙන්න එපාය නෑ නේද? දූවරු බලාපොරොත්තු වෙන මව්වරුන්ට පුතුම ලැබෙනවා. පුතු බලාපොරොත්තු වෙන අම්මලාට දූවරු, ඒ කියන්නේ යාට ඕන විදිහට ලැබිලා නෑ නේද? ඒ අහිඳගත් ජීවිතය ඇතුලේ යුතුකම් වගකීම් ටික ඇතුලේ ওই පිනතුන්ලා අතහැරෙන ජීවිතය දකින්න, ඒ අතහැරීම නිවන් පිණිසයි කියලා හිතන්න. ඔන්න ඕකම ගිහියෙකුට නිවනට උදව්වා. ඕක ඇතුලේ පොඩි භාවනාවක් තියාගන්න. නිකන් වාඩි වෙලා විනාඩි 20ක් 25ක් 15ක් 20ක් හුස්ම දෙස බලන්න. දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දිගට ආස්වාස කරනකොට ඒ බව දකින්න. සිත නොයේක් විතර්ක වලින් සිත මුදවාගෙන හුස්ම රැල්ල විතරක් දකින්න. එතකොට චිත්ත ඒකාග්‍රතාවේ මතුවී නිවන පිණිස අවශ්‍ය පූර්ණ කුසලතාවයක් තමා තුළ ස්පතු වෙලා එයි. පීති ඒ එහෙම දකින්නකොට පින්වත්නි, හුස්ම රැල්ල දකින වෙලාවට වෙන කිසි දෙයක් ලෝකේ දකින්න එපා. එහෙම ඒ අන්නේ සංසිඳීම, සිතුවිලිවල උද්වේගයේ අඩුවීම විසින් නිවන් දකින්න අයිති මොනවහරි ඇතුලේ ශක්තියක් තියෙනවා නම් ඒ ශක්තිය ස්මතු කරලා දෙයි ඔබට. ආයෙන භාවනාව කියලා වෙනම කෑල්ලකුත් ඕන. සමාධිය කියලා වෙනම එකක්ත් ඕන. විපස්සනාව කියලා වෙනම එකක් ඕන. නමුත් අර ගිහියෙක් ගිහි ජීවිතය ඇතුළෙමයි සත්‍ය අවබෝධයට අදාළ දොරගුල් විවර කරගන්න ඕන. ඉතින් බලන්න මේ කියපු දේශනාව ඔයාලට ගොඩක් වටී. මේ බෞද්ධ නාලිකාව බලන ගොඩාක් අයට උදව් වේවි. එබඳු උපකාරාර්ථයක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව ඔය පින්නතුන්ලාට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාවට දායකත්වයේ ගෙන කටයුතු කරලා තිබෙන්නේ ලූණුවත්ත ඌව පරණගම පදිංචිව සිටි පරලෝ සැපත් විශ්‍රාමික විදුහල්පති සිරිසේන අබේකෝන් මහත්මාගේ පින්වත් නෝනා මහත්මිය බිරිඳවන කුසුමා ගජනායක මහත්මිය ඇතුළු පිනතුන් එකතු වෙලයි මේ ධර්ම දේශනාවට දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ. කුසුමා ගජනායක මහත්මිය ඇතුළු මේ ධර්ම ශ්‍රවණයට රැස් වුණා වූ සියලු දෙනාටම මේ ධර්ම දානමේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිස බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්ම දානෙන් රැස් වුණා වූ සියලු කුසල් අද මේ බෞද්ධ රූපවාහිනී විශාල පිරිසක් නරඹලා ශ්‍රවණය කරලා ජීවිතේට මොනවා හරි ධර්ම එකතු කරගනි. මේ ඔක්කොම ජීවිතේ පුරුදු කරන්න අමාරුයි. ඒ ධර්ම දානේ කියන්නේ ඔබට කවදාවත් gedara ඉඳලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. gedaraක බණක් වොත් 50කට 60කට බණ ටිකක් කියවන්න පුළුවන්. නමුත් මේ නාලිකා වලින් යන දේශනා දහස් සංඛ්‍යාත පිරිසක් තමන්ව සංසිඳුවා ගැනීමට නිවීමට පාවිච්චි කරනවා. ඒ කුසලයේ දැන් මේ පිනතුන්ලා ඌව පරණගම ඉඳලා ඇවිල්ලා ලොකු බොහොම දුර බැහැර ගෙවාගෙන පැය 7-8ක විදීර්ඝ ගමනකින් පස්සේ මේ දේශනාව කරලා ආයෙත් ඔය පිනතුන්ලා මේ දේශනාවෙන් පසු ගම්බින් බලාගෙන යනකොට පියවරක් පියවරක් ගානේ ධර්මීය වෙනුවෙන් ආවේ. කෙලස් වෙනුවෙන් ආපු ගමනක් නෙමෙයිනේ. පියවර ගානක්, කිලෝමීටර් ගානක්, පැය ගානක් ආවේ බුදුරජාණන්සේගේ ධර්මීය වෙනුවෙන් ආපු ගමනක් තියෙනවා. කෙලෙස් සහගත ලෝකයේ වෙනුවෙන් ආපු ගමනක් නෙමෙයි. ඒ නිසා මේ පැමිණීම ධර්ම අවබෝධයේ පැත්තකින් තියන්න. ධර්ම ශ්‍රවණයත් අපි පැත්තකින් තියමු. මේ පැමිණීම පවා නිවන් පිණිස උපකාරයක්. ධර්මයේ උදෙසායි කියන චේතනාව පවා නිවන් පිණිස උපකාරයක්. ඒ කුසලය මේ පිනතුන්ලා සියලු දෙනාටම, කුසුමා ගජනායක මහත්මිය ඇතුළු සියලු දෙනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා. මේ ධර්ම දානමේ කුසලය 2022 ජූලි මාසේ 4 වන දින පරලෝ සැපත් විශ්‍රාමික විදුහල්පති සිරිසේන අබේකෝන්
මහත්මාට පියතුමන්ට අනුමෝදනා වේවා. එතුමන්ගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම සිරිසේන අබේකෝන් පියතුමන් ප්‍රදාන, ඒ මහත්මා ප්‍රදාන සියලු ඥාතීන්ට මේ කුසල් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. පරලෝක ප්‍රාප්ත සියලු ඥාතීන්ට, ගුරුවරුන්ට, හිතමිත්‍රාදීන්ට, ධර්මශ්‍රවණේ කළා වූ සියලු දෙනාගේම නමින් මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. විශ්‍රාමික විදුහල්පති සිරිසේන අබේකෝන් මහත්මා ප්‍රදාන පිනතුන් සියලු දෙනාටම සුවසේම නිවන් මඟ වඩාගෙන පිළිවෙත් පුරාගෙන මේ ගෞතම බුදුසසුනේදීම වහ වහා නිවන් පිණිස මේ ධර්ම දාන මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම ධර්මශ්‍රවණමය කුසලය මේ පිනතුන්ලා සියලු දෙනාටත්, ලක්වාසි ලෝකවාසි හැම දෙනාටමත්, බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන මේ බෞද්ධ අනාලිකාවේ ධර්ම දේශනා කරන සියලු ස්වාමීන් වහන්සේලාටත්, කාර්ය මණ්ඩලයටත්, සියලු දෙනාට සුවසේම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන සියලු මහා සංඝරුවනටත්, සතරවරම් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචයේ පටන් භවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින, පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ උතුම් කුසලානිසංස ධර්මයන් අමා නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. දේශනාව පවත්වා වතාල ගෞරවනීය ස්වාමින් වහන්සේ, ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි පූජනීය හසලක සීලවිමල පින්වත් ස්වාමීත්‍රයන්න් වහන්සේට නිදුකින් නිරෝගීව වැඩහිඳිමින් තවත් චිරාත් කාලයක් මේ උතුම් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මෙහෙවර කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවායි අපි හැම දිනම එක්ව සාදු නාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ආරෝපවාහිනිය මේ පැයේදී ඔබ වෙත සම්නිවේදනය කළ දායකත්ව ධර්මානුශාසනාව මෙලෙස නිමාවට පත්වනවා. සදහම් මැසූ පින්සිට නිවිසන සේවා ඔබට උතුම් තෙරුවන් සරණයි. සීලවා